ஒன்றுபல்ல ஜோன் நம்பர் இருக்குங்க.
ஹலோ, சபாபதி சுமினி. மம சத்ருனோ அது மே விவாதிட்டு சம்பந்தவிண்டு சேசேம மே சன்சோதனையை பிரிபந்தவ அப்பே நிவாஸ் சிரிபாலகரு அமித்துமாட்டத் நியோஜி அமித்துமாட்டத் மிவேனி சன்சோதனையாக பிரமாத வேலா ஹரி மே சபாவடி திரிபத்கல்ல மே வரதிகரணாயிட்ட தனுவங்கரண்ட நீத்திய சகஸ்கிரீம பிரிபந்தவ விசேஷ பிரசன்சாவாக மங்கரண்ட கெமதி முக்கத மே காரிய பலாகன கிவத்தாங்க எத்துமாம கிவ்வா மே அவுருத்த வேணக்கூட மில்லியன தயாக் ஒய குவந்தோட்டு போலிங்க இஹா மெஹா யானுமா கீழ ஏ அவில்ல பூர்ண சங்கியாவ மேக்கேன் கியாவுருத்தே மில்லியன திகாய் தசம பாக்கியத்தர சஞ்சாரக்கு ஒய்ஹாட்ட மேட கியா மே ஹெம கெனிக்குட்டும மே கடதரே திமுன மே குவந்தோட்டு போல அத்துலேத் குவந்தோட்டு போல பிட்டத் மே தரவுகாரங்கே ஹிரிஹரே அப்பிரமாணை அத மே குவந்தோட்டு போய் மே தரவுக்காரையோ வாகனங்கள்ட்ட புறக்கணும் இறண்டு அது டியூட்டி ஃப்ரீ சாப்பூல இன்ன சேவைக்கோ அது சஞ்சாரக்கோ ரட்ட அத்துட்டு என்னக்கொண்டம பெணலாம் ஏகுள்ளமும் அது கண்டு அதனோ சாப்பூல்ட்டு இதெல்லாம் தொழில் பிரச்சனை அத்தியனும் ஏட்டத்தான் அங்கே நன்றோட இது மே நீத்தியை அப்படி போம சத்துட்டையும் பிடிக்கான அத்தர மே தண்டுவம மதிக்கியதேக்காய் மகே அதாது ருப்பியா விசிப்பாந்தா கோயி ஏமனத்தா ஹயமாசக்கு இரபாரு கீதைக்கிற மீட்டர் வடிகிறுவனா ஹோதாய் முகது அது மேக வியாபார அப்பாவோட பரிவர்த்தனை வேலா தீரும் அது எதுமாம பெண்ணுவா பணசரை உசாவி கீழே தர காவு மினிசு ஆப்பகு இல்லை மே காரணே அத்து அசையம் அப்பே ரட்டே பிரதிரூபேட்ட விசால பிரச்சனை குவான் தொட்டு போலட்ட கெனக் அத்துல் வேணும் குற்றம ஏ ரட்டே இன்ன நிலதாரி குவான் தொட்டு போல நிலதாரி மேவாகே கட்டத்துக்கோட்டு இட தினவனம் ஏனாங் அப்பே ஜாத்தியாந்திரே அப்பே பிரதிரூபேட்ட விசால பிரச்சனையாக கெட்டுவேன் போல அதமே நீட்டியை துளி மம ஹித்தனமா சயன தூரட்ட ஒரு காரணமே மனதனை கிற கண்டு புல்லுவங்க வைக்கிறோம் தென் மே பிரச்சனை என கதா அத்தர் மட்ட பெருமாள் ஜனதா விமுக்தி பெருமனை மாத்திருத்துமா டாய்லெட் கேனத் கிவோ ஏவத் அவசியாய் ஓ ஏக மேத்துமா விஸ்தர கராய் மம ஏக கன எட்டுமாவில் பிரசன் சாக்கர் நாத்தர் ஏக் அக்குரட்டம கிரியாத்மகராண்டு கேள போலீஸ் நிர்தாரின்ட்டு கியான் மே நீத்தியை சம்பாதனை கேடுவாட்ட மதி ஏ நீத்தியை கிரியாத்மக கிரிமேதி ஏ ஆ காரியம் விய யுத்துய் ஹேம நூனோத் வென்னே அண்ண ஆய் பர்ண பிரிவர்கள்ட்ட மே மின்சுண்டு கருத்தர் கராய் தென் கியாவுத்தம் இல்லையன திகாய் தசம துணக் இத்தர சஞ்சாரக்கியோ பிரமினியா ஏன் ஆயிட்டா மே கருத்தர் தீனும் இது எத்தந்திம அப்பே ரட்டை பத்து ரூபே வேட்டினோம் நீ கணிசா மே நீத்திய துளிங்குவத் பே ரட்டே கருத்து ஆரக்ஷாகர் கண்டு அவஸ்தாவை லபே கீழே அப்போ பிரார்த்தனா கண்ணோம் சார் ஐ விஷ் டு மேக் சம் சப்மிஷன்ஸ் இன் தி இங்கிலீஷ் லாங்குவேஜ் வித் ரிகார்ட் டு தி சர்டன் இஷ்யூஸ் தட் ஆர் பெண்டிங் இன் ரிகார்ட் டு தி சிவில் ஏவியேஷன் ஐ மீன் தி மினிஸ்டர் ஹஸ் டேக்கன் அடிக்குவேட் ஸ்டெப்ஸ் நோ டவுட் ஐ கமெண்ட் ஹிம் பட் தேர் சம் மோர் தட் நீட் டு பி டேக்கன் One is that it is considered that the landing and parking charges are high compared to what is offered in the other airports in the region. Now, as a result of that, the number of airlines do not want to touch down in Sri Lanka because the cost is going up. Then also the handling, ground handling services at the airport is a monopoly, and as a result, these charges are bound to be on the high rate. So these three areas, if the Honorable Minister can consider and bring it in line with the charges which are levied in the other airports, it will be very good and it will encourage more aircraft to come in. That means there will be more tourists will be coming to Sri Lanka. Then also, as a result, we have the lack of slots for aircraft during the peak hours and on certain days. So these are matters where the airport expansion, as the minister mentioned, would have to take place. Sooner you do it, better it is, and there will be higher income to the country. Then also, we would like to encourage the budget airlines to operate as in Malaysia, Thailand, and Singapore, as they have heavily benefited for such operators. Because today, all foreigners are looking at cheap rates for air travel. So the budget airlines give a very, very good deal. And if we can encourage more budget airlines, for example, in Malaysia, there is 112 million passengers have come in budget airlines in 2015, 3.4 million in Thailand, and 11 million in Singapore. All these are people who are looking out for cheap travel. That's one way that we can encourage and bring in a lot of tourists to the country, finally bring in more revenue. At present, we have this Air Asia, Fly Dubai, Air Arabia, Indigo, Malindo, which are also budget airlines operating. Now, what they say is to try and have a separate terminal for the budget airlines, which is very much needed, so that the facility would be greater and convenient both to the airlines and the passengers. The proposed reduction in the airport tax for charter flights. Now, the trend in the world over is for charter flights. They bring in large numbers of tourists. They come here, they park the vehicle, and after 1 week, the same group gets in and gets back. So there, the problem is the airport tax is a little heavy compared to what is found in the other Asian region. So the proposal is to try and consider in trying to bring it down. Then, of course, the other facility like the shortage of airport lounge facilities during peak hours. Because in 2010, there were only 450 tourists who came to this country. Today, there is over 2 million. So I think there is some accommodation facilities that the minister has thought of. You're trying to have a second terminal. Very unfortunately, there were tender problems. At least the temporary terminal that the minister spoke of, if it is done swiftly and quickly, it will address the issue. Then the shortage of checking in counters. As you know, if you go there in the night, the line of people who are there waiting to check in is enormous. So we have to have more counters within the airport. I don't know, the space will be a problem. However, somehow I would urge the minister to try and find a way of increasing the counters. Of course, the problem with the immigration officers is another matter. And unless more immigration officers are recruited and brought in order to have more counters, this problem also will not be solved. I have been telling the minister in charge of immigration and emigration to hurry up with the recruitment. Yeah, there are 100 officers who have been lined up, but so far they have not been brought into the airport. I think Honorable Minister suggested at least he will put the temporary people to do the immigration duties. Even that was not allowed. Now, these are areas. If we are, the country is going to depend on tourism for foreign exchange, these matters have to be, otherwise people who come once will not come back again. And I think about the second runaway, the Honorable Minister mentioned, most welcome, but there are problems. Then the lack of space in the arrival and the departure lobbies is another matter. So people are flocking to these places, there is no demand, and the demand has exceeded the capacity for which the airport was originally built. This is the crux of the matter. At that time, we never envisaged that there would be so much of passengers coming up, coming and going. But now it has increased. We are far behind time in trying to improve the airports. Is that done some time ago? I think the Rajapaksa regime should have, without spending on other matters, improved the airports. Unfortunately, it was not done. The space between the immigration counters and the wall on the opposite side is not enough when the queues get longer and there is a congestion as a result. These are practical problems, and there's a lot of inconvenience. And the development and improvement of domestic airports. I think the minister is on the job. he did open the Batticolo airport, which is a great impetus to the tourism industry. For people who come and land at the Kartanayake airport, they can take a domestic flight and go direct to their destinations. But that is not enough. We need more domestic airports in this country. There are people who don't want to waste time on the roads. I think we should have one in the central part of the country, in the hill country, if possible, and in the north, and also in the southern part of the country. And the airport which he mentioned at Ratmalana, I think should be expanded and brought under the civil aviation. Because there are many airlines from India who want to fly in with about 80-90 passengers who could easily land at Ratmalana without going to Kartanayake and getting congested. So I don't know why. Very unfortunately, the Air Force is clinging on to this domestic. There are the runaways. There is the infrastructure is there in all parts of the country. But now there is no war. I don't know why the Air Force is not allowing the Honorable Minister to develop this domestic airport. I mean, His Excellency the President should take serious notice of it and facilitate the Minister of Aviation in order to open up these domestic airports. We do not need large runaways or long runaways. These domestic airlines can easily land within those runaways that are there in most parts of Sri Lanka. So this is something which is very important. Then the question of in most airports, business and first class passengers has to be method of fast track and formality. The quick disposal of getting out of the airport. We don't have that facility. That, of course, is a matter for the immigration. But the Honorable Minister, if he has enough space, he will certainly attend to that. But these are things that come to our notice, complaints that we get. That also general training of the staff, the courtesy to passengers should be improved. It's very important. That is the first impression that a foreigner who comes to this country get if he is not well treated with a smile. I mean, that is what is most required. But some
immigration officers,
some do it, particularly the immigration people are very cussed. I mean, you and I don't realize it, we go to the VIP lounge. But for those who come in the normal channel, they are really upset. Sometimes these people are not in their seat. The number of counters are empty. Sometimes that man is arrogant. So this is not a thing. Some form of courtesy training is necessary both for the airport personnel as well as the immigration. Then there are the question of touts, as the minister mentioned. It's very important legislation that he has brought, both within the airport building and outside also. Outside is worse. I mean, there is a lot of pulling. How many minutes?
2 minutes, 2 minutes.
You mean there are no speakers? We have enough time today. Don't worry. I'll finish. Don't worry. Then also, to make available persons who could speak foreign languages. Now, there are tourists who come from different parts of the world. Now, if we can deploy people, men and women who can speak foreign languages, particularly German, French, Chinese, Japanese, Hindi, Spanish, etc., at both arrival and departure lounges, in order to facilitate these guests who need information. Now, this is from the point of view of tourist point of view. This is very important. In the other countries, we find that. We find officers who can speak a particular language when a flight arrives. They will be there, and if any inquiry is made, they are prepared to answer in their language. Many people who come don't know English, particularly Chinese. They don't know English at all. So we would very earnestly request, I have even requested the travel agents to see whether they could find people, we get permit, and place them closer to the immigration in order to facilitate. So this these are some of the ideas that we have. Sri Lankan government today is very much dependent on tourism. They are looking forward to get tourism as the second largest foreign exchange earner to this country. To do that, the first impression of the airport must be improved. I think the minister is doing his very best to do it, but he has his own limitations. We have to depend on foreign loans and aid to do internal our own development. And in such a situation, these constraints come. Finally, sir, I would like to thank the president for taking a firm stand in order to clear the Mirissa and the Nigambo beach problems, where the beach boys have encroached into the beach and preventing a free movement of tourists from walking through the beaches, and also the harassment that they have meted out. We brought it to the notice of the authorities, and coast conservation, I saw today in the newspaper, finally decided they are going into these places like Mirissa, Nigambo, and Ahungal in order to clear the obstacles that are there. Very important. If not, a tourist who come once will not come back again. They are being assaulted, they are being harassed, and they have been, what you call, they are squandering their wealth. This type of thing must stop. If you want to develop tourism, you must have regulation and proper management of the seafront and all other places of tourist interest. Thank you very much. I wish the minister luck in order to implement these proposals, and I'm sure he will do his very best in the near future in order to facilitate tourism in this country. Thank you.
Thank you, Minister. Honorable Hanaga Khairat.
කාරක සභාපතිතුමනි අද විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවා පනතේ සංශෝධනයක් ගෙනෙන අවස්ථාවේ මට කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව සතුටුපත් වෙනවා විශේෂයෙන්ම මේ සංශෝධනය ඉතාමත් වැදගත් වන නිසා ඉතින් මේ මාතෘකාවට එන්නේ ඉස්සෙල්ලා මේ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටම අදාළ නිසා අද තියෙන ගැටලුව පිළිබඳව මා වචන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඊයේ මධ්‍යම රාත්‍රියේ 12 ඉඳලා අපේ රටේ තෙල් මිල වැඩි වුණා පෙට්‍රෝල් ඩීසල් සහ භූමි තෙල් ඉතින් ඒ මිල වැඩිවීමත් සමග අද සෑම අංශයක් තුලින්ම ජනතාව තවත් අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ ඒක එක පැත්තකින් ප්‍රවාහන දිහා කතා කරා වගේම අනෙකුත් භාණ්ඩ හා සේවාවන් සියල්ලක්ම මේ මිල ගණන් වැඩිවීමේ ප්‍රමාණය මත වැඩි වෙලා තියෙනවා. අපි කියන්නේ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල වැඩි වුණා නම් ඒකට ඒ හා සමානව ඒ සමානුපාතිකව තෙල් මිල වැඩි කරන්න පුළුවන්. නමුත් මේ වගේ විශාල මුදලක් වැඩි කිරීම තමයි අද මේ ගැටලුව වෙලා තියෙන්නේ. ඉතින් අපි බැලුවොත් එහෙම 2014 වගේ බැලුවාම 2014 දී මිල තිබුණේ තෙල් බැරලයක මිල 140ටත් ගිය අවස්ථාවක් තිබුණා. ඉතින් එහෙම තිබිලා තමයි ඊළඟට 2015 ජනවාරි මාසයෙන් පස්සේ මේ නව රජය පත් වුණා තෙක්කම 136කින් බොරු තෙල් බැරලයක මිල අඩු වුණා. ඉතින් එහෙම අඩු වුණාම අපිට තියෙන කාරණේ තමයි මේ අඩුණ ප්‍රමාණයටම අඩුණ ප්‍රතිශතයටම පෙට්‍රෝල් මිල එහෙමත් නැත්නම් ඩීසල් මිල අඩු වුණා නම් ඒක ඊටමත් වැඩගත් වෙනවා. නමුත් 136කින් අඩු වෙනකොට උළු රටේම අඩු කරන්න පුළුවන් උනේ එදා නව රජයට 122ක් 20ක් පමණ ප්‍රමාණයක්. ඉතින් මේ තුලින් අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම 2009 දී අපි 2014 තෙල් බැරලය ඩොලර් 146ට තිබුණාට 2009 දී වගේ තිබ්බේ රුපියල් ඩොලර් 85කට පමණ. ඉතින් 85කට තියෙනකොට එදා 2009 පෙට්‍රෝල් වල මිල 115යි. ඊළඟට 2018 අද වෙනකොට බොරු තෙල් බැරලයක් ඩොලර් 75 වෙනකොට ඒක හරිනම් තියෙන්න ඕනේ 110 110 මිල ප්‍රමාණයට තිබ්බනම් ඒක සාධාරණයි. නමුත් අද වෙනකොට ඒක රුපියල් 137ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තුලින් අපි දකිනවා මේ රජය ණය ගැන කතා කරාට මේ තෙල් මිල අඩුවීමත් සමග වසර 3ක් ඇතුළතදී එක වර්ෂයකට බිලියන 2ක පමණ ඩොලර් බිලියන 2ක් පමණ ඉතිරියක් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ වසර 3 වෙනකොට බිලියන 5ක පමණ ඉතිරියක් වෙලා තියෙනවා. නමුත් ඒ ඉතිරියෙන් මොකද්ද මේ රටට උන සෙත? එහෙමත් නැත්නම් ඒක ජනතාවට ඒ සෙත ලබා දුන්නාද කියන එක තමයි අද වැදගත් වෙන්නේ. ඒක නිසා මේ විශේෂයෙන්ම මේ මුදල වැඩි කරලා තියෙන හේතුව තමයි එක පැත්තකින් ලෝක වෙළඳපොළ තෙල් මිල ඉහළ ගියා කියන එක වගේම අපි කියන්න ඕනේ කාරණේ තමයි මේ කරුණ වලින් පේන්නේ මේකේ ඩොලරේ මිල රුපියල අව ප්‍රමාණය වීම. ඒක තමයි ඇත්ත කතාව. රුපියල බාල් දුන නිසා තමයි අද මේ මිලට මේ රුපියල් 170ක් පමණ පෙට්‍රෝල් ලීටරයකට ගෙවන්න වෙලා තියෙන්නේ. ඉතින් එහෙම කතා කරන ගමන් ඊයේ මම දැක්ක මාධ්‍ය කියනවා සමහරක් මේ රජයේ ඉන්න නායකයෝ මේක රාජපක්ෂලාගේ කාලයට වඩා අඩුයිලු තවත් අඩුයි කියලා කියනවා. නමුත් අපි දැන් අද මම කියපු ආකාරයට සංසන්දනය කරද්දී එදා තිබ්බ තෙල් මිල බොරතෙල් බැරලයක මිල සහ අද සංසන්දනය කරද්දී ඒක වෙනසක්. ඉතින් ඕනම ඊහරකෙක්ට තේන දෙයක් තමයි අද මේ ආණ්ඩුවේ රජයේ ඉන්න නායකයොන්ට තේරෙන්නේ නැත්තේ. සාමාන්‍ය පෙළ සාමාන්‍ය ගණිතය සමත් නම් ඕක ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් කාරණයක්. ඉතින් ඒක නිසා මේක මේ පිළිබඳව මම හිතන්නේ ප්‍රමාණ අමතිවරයා හැටියට ඔබ තමුන්ආංශයට ඉදිරියේදී මේ සඳහා කටයුතු කරන්න වෙනවා. මොකද ප්‍රවාහන මුදල බස් ගාස්තුව ඊට පස්සේ දුම්රිය ගාස්තුව ත්‍රිවිල් එකේ ගාස්තුව වැඩි වුණාම ඔබ තමුන්ආංශයට ඒ පිළිබඳව වැඩ කටයුතු රාශියක් ඉදිරියේදී කරන්න වෙනවා කියන එක අපි කියන්න ඕනි. ඒ වගේම අපි දැක්කා එදා අපිට තමයි එදා සාමාන්‍ය ජනතාවට මධ්‍යම පන්තියට තමයි තම තෙල් මිල ටිකක් වැඩි වුණාම ඇඟට දැනෙන්නේ. නමුත් අපි ඊයේ කොළඹ ඉන්නකොට අපිට තේරුණා මුළු කොළඹම මධ්‍යම පන්තිය පමණක් නැමෙයි ඉහළ පන්තිය අය පවා අද මේ තෙල් මිල වැඩි වුණ නිසා අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒක නිසා සෑම පන්තියක්ම මේ රජයම විසින් අද අපහසුතාවයට පත් කරලා තියෙනවා. මේ මිල සූත්‍රයක් ගැන කතා කරා. මේ ආණ්ඩුව ඇවිල්ලා මිල සූත්‍රයක් ගැන කතා කරා. නමුත් අද වෙනකන් ඒකේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරලා නැහැ. එහෙම නැතත් ඒ සමානුපාතිකව අඩුම තරමේ තව තෙල් මිල තව ටිකක් අඩු කරලා දුන්නා නම් ඒක මිල වඩා ගැටලු ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් අද තියෙන මේ සිවිල් ගුවන් සේවා පනතේ සංශෝධනය ගැන කතා කරාපුවම මේක ඉතාමත් වැදගත් වෙනවා. අපන් පසුගිය මගේ අයවැය කතාවේදීත් මේ පිළිබඳව විශේෂයෙන්ම ගුවන් පිළිබඳව කතා කරද්දී ඒ පිළිබඳව දැනුවත් කරා. ඉතින් මේ තැවරුම් කරුවන්ගෙන් වෙන අපහසුතාවයන් එක පැත්තකින් අපේ සාමාන්‍ය අර සංචාරකයෝ වෙන්න පුළුවන්, සාමාන්‍ය මගින් වෙන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන් අපේ රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන අර අරාබිකරයේ කටයුතු කරන වැඩ කරන ඒ ගෘහ සේවිකාවන් ඇතුළු ඒ ශ්‍රමිකයන්ට නොයෙකුත් අපහසුතාවයන් වලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඉතාමත් වැදගත් වෙනවා මේ අවස්ථාවේ මේ සංශෝධනය ගෙනේම. නමුත් අපි එක කාරණයක් පිළිබඳව ඔබතුමාව දැනුවත් කරන්න ඕනේ. ඔබ තමුන්ආංශයේ දැකලා ඇති රූපවාහිනී ඒ වගේම සමාජ ජාලවල ඒ සියල්ලගේම පෙන්නවා පසුගිය දවස්වල මේ වගේම මේ තැවරුම් කරුවන් වගේම මේ ආරක්ෂක සේවයේ ඉන්න හැම එක්කෙනාම ගැන කියනවා නෙමෙයි, ආරක්ෂක සේවයේ ඉන්න නිලධාරීන් සමහරක් වෙලාවට ඒ නොයෙකුත් ගැටලු ඇති කරනවා. ඉතින් අපි සමහරක් වෙලාවට ඒක කියන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ සියලු දෙනාට ආරක්ෂක සේවා සපයන ඒ නිලධාරීන්ට මේකෙන් බලය පවර්ලා තියෙනවා වගේම අනිත් පැත්තට ඒගොල්ලන්ට බ්ලැක්මේල් කරන්නත් පුළුවන්. තවරුම් කරුවන්ට බ්ලැක්මේල් කරලා එහෙමත් නැත්නම් අර ඩියුටි ෆ්‍රී කඩවල ඒ වැඩ කරන අයට මේ කියන්න පුළුවන් මෙහෙමයි මුදලක් දුන්නේ නැත්නම් අපිට ඕගොල්ලන් අත්අඩංගුවට ගන්න වෙනවා, බොරුවට හරි අත්අඩංගුවට ගන්න වෙනවා කියලා ඉවෙල්ලා බ්ලැක්මේල් කරන්න පුළුවන් කියලා. ඒක නිසා ඒ පිළිබඳවත් හොයලා බලන්න
මේ සියලුම දෙනා නෙමෙයි. නමුත් සමහරක් අය ඉන්නවා මේ නීතියට අසු වෙලා නැති අය ඉන්නවා, සමහරක් ආරක්ෂක නිලධාරීන්. ඉතින් ඒ පිළිබඳව කටයුතු කරන්න කියලා ඉල්ලීම කරනවා. මේක පොලිසිය සහ ආරක්ෂක නිලධාරීන් වගේම මේක ගුවන් හමුදාවෙන් ඒ සඳහා සම්බන්ධ කරගත්තොත් ඒකත් ඉතාමත් වැදගත් කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි අද මේ පනත ගේනකොට සිවිල් ගුවන් සේවා පනත සංශෝධන ගෙනෙනකොට ඔබ තුමාගේ කතාවේදී කිව්වා ලාභය පිළිබඳව. ඉතින් ඇත්තරම අපි සතුටු වෙනවා අද කටුනායක ගුවන් තොටුපළේ විශාල ලාභයක් ලැබීම පිළිබඳව. ඒ වගේම අනිත් පැත්තට මේ ලාභය ගෙන එන්න කටයුතු කරන්නේ අර ඒකේ වැඩ කරන සෑම සියලුම නිලධාරී, ඒ සියලුම දෙනා ආරක්ෂක වෙන්න පුළුවන්, කල්පනාකරන ඉන්න අය වෙන්න පුළුවන්, ඒ සියලු දෙනාගේම සෑම වර්ෂයකදීම ලබා දෙන බෝනස් එක වෙනකොට ලාභය කෙසේ වුණත්, ලාභය කොතරම් ප්‍රමාණයේ ප්‍රතිශතයකින් වැඩි වුණත් ඒක එනකොට උද්ඝෝෂණය කරන්න ඕනේ. එමත් නැත්නම් අර එයාපෝට් එක වහනවා කියන තැනට ආවට පස්සේ තමයි ඒගොල්ලන්ගේ බෝනස් එක ලබා දෙන්නේ. ඒ නිසා ගරු ඇමතුමා, ඒ මහන්සි වෙන ඒ සියලු දෙනාටම, ගුවන් තොටුපළ වෙනුවෙන් කටයුතු කරන සියලු දෙනාටම ඒ බෝනස් එක හරි වෙලාවට ලබා දෙන්න කියලත් මා ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි අර ගුවන් පතේ පිළිබඳව අපි පසුගිය දවස්වලත් මා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා. ගුවන් පතය 380 ගුවන් වර්ගයේ ලෝකේ ලොකුම ගුවන් යානය ගොඩබස්සන්න හැකියාව වන අයුරෙන් මේක සකස් කරාට ඒකේ පළල පතේ පළල ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව තවත් හොයලා බලන්න කියලා මා ඉල්ලීමක් කරනවා. ඉතින් ඒ වගේම අද සිවිල් ගුවන් සේවා අධිකාරිය පිළිබඳව කතා කරන්න ඕනේ. මොකද ඉදිරියේදී මේ වර්ෂයේදී ජූලි මාසයේදී ජාත්‍යන්තර ගුවන් අයිකව විගණනය පවත්වනවා. ඉතින් මේකට මම අහන්න කැමති සූදානම්ද කියලා. මොකද අපි 2010 වර්ෂයේදී මේ විගණන කරන අවස්ථාවේ 2009 වර්ෂයේදී එහෙමන් සේවය කරපු සේවකයෙක් හැටියට අපි දන්නවා ඒ පිළිබඳව අපි කටයුතු කරපු ආකාරය. නමුත් අද ආරංචි වෙන විදිහට මේකට කිසිම සූදානමක් නැහැ කියලා තමයි අපිට හැඟෙන්නේ. ඉතින් 2010 විගණනයෙන් අපි ආසියාවේ 4 වෙනි ස්ථානයට ආවා. දකුණු ආසියාවේ 5 වෙනි ස්ථානයට ආවා. ඉතින්
දානන් අදත් සිවිල් ගුවන් සේවා අධිකාරිය සභාපතිතුමාට මම කිව්වා මෙතෙන්ට එන්න එපා, ඒ වැඩ කටයුතු කරන්න කියලා.
හොඳයි. ඒක හොඳයි. මොකද තියෙන ගැටලු නිසා මේ ඉදිරියේදී අපි බලමු ජූලි මාසයෙන් පස්සේ ප්‍රතිඵලයත් සමඟ අපිට ඒ පිළිබඳව මහිතන් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඒ තැනට ඇවිල්ලා ඒ ඔඩිට් එකෙන් පස්සේ ඒක ෆේල් වුණොත් එහෙම ගැටලුවක් වෙනවා. ඒක තමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෙලා තියෙන්නේ. ඒක ඒ අර යාසා 147 ඒ නැති වුණේ අපිට. ඒක සියල්ලක් සූදානම් කියලා හිටියා. අවසාන වෙලාවේ ඇවිල්ලා ඒක ෆේල් වුණ නිසා තමයි අපිට ඒ ඔඩිට් එක ෆේල් වුණ නිසා ඒක නැති වුණේ. ඒකෙන් විශාල පාඩුවක් වුණා. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමා ඊටත් වඩා හොඳට හොයලා බලලා කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය. මේ සිවිල් ගුවන් සේවා අධිකාරිය කියන්නේ මේ ගුවන් එයාපෝට් ඏවියේෂන් එකටත් වඩා තාක්ෂණ නිලධාරීන් සේවය කරන ස්ථානයක්. ඉතින් මට දකින කාරණේ තමයි මේ තාක්ෂණ නිලධාරීන්ට හරි ආකාරව පහසුකම් සලසා නොදීම, ඒ වගේම සුසුකම් 90 උසස් වීම් ළමා නොදීම නිසා බොහෝ දෙනෙක් මේ ස්ථානයේ යන්න පුළුවන්. ඒක නිසා ඒ පිළිබඳව ඔබ සොයලා බලන්න. මොකද මේ ස්ථානයෙන් ඒ වගේ තරුණ අය, ඒ වගේ ජව සම්පන්න අය ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්. සුසුකම් තියෙන සියලුම අය වෙනත් රටවල් වලට යද්දී අපේ රටේ විශ්‍රාම ගිහිල්ලා 60-70 පැනපු අයව නැවතත් කොන්ට්‍රැක්ට් එකට ගන්නවා. ඒක නිසා
නාඩි දෙකක් තියෙනවා.
හරි. ඒක නිසා ඒ පිළිබඳවත් හොයලා බලන්න කියලා ඉල්ලීමක් කරනවා. ඊළඟ කාරණේ තමයි මෙතනට අදාළ නැති වුණත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව අපි හැම වෙටම මේ පිළිබඳව කතා කරනවා. නමුත් අද මේ ගුවන් සමාගම දිනෙන් දින පාඩුවෙන් පාඩුවට යනවා. අද එක පැත්තකින් බැලුවහම මේකේ තියෙන මේ වැරදි කල්පනාකරණය නිසා තමයි ඒ වැඩසටහන කටයුතු කරන නිසා තමයි මේකේ පාඩුව තවත් වැඩි වෙලා තියෙන්නේ. එක පැත්තකින් බලද්දී සමහරක් වෙලාවට ගුවන් යාන භාවිතා කරන විදිහත් අපිට වැරදි කියලා අපි හොයාගෙන යද්දී ඒක පිළිබඳවත් වැරදි කියන එක පෙන්නුම් කරන්න ඕනේ. ඒක පැත්තකින් කෙටි දුර ඒවට යවනවා ලොකු ගුවන් යානා. ඊළඟට දුර දමනාන්තයන් දක්වා යවන්නේ පොඩි ගුවන් යාන. ඒකෙන් ලොකු පාඩුවක් වෙනවා. සමහරක් වෙලාවට ඒක තාක්ෂණ වශයෙන් බැලුවාම ලොකු පාඩුවක් වෙන දෙයක්. ඉතින් මේ පිළිබඳවත් අපි අදාළ අමාත්‍යවරයාට ඒ පිළිබඳව හොයලා බලන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි එක පැත්තකින් මේ මේකේ තියෙන කාරණේ තමයි මේක පාඩුවට යනවා කියලා ඊට වඩා ලොකු පාඩුවක් කරන්න මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂයෙන්ම විධායක අධ්‍යක්ෂකතුමා CEO මහත්තයා කටයුතු කරනවා. ඉතින් ඒක පිළිබඳවත් හොයලා බලන්න ඕනේ. විශේෂයෙන්ම පසුගිය කාලේ අපි වෙට්ලිස් එහෙමත් නැත්නම් ඒ කල්බදු ක්‍රමයට ගුවන් යානයක් ලබා දුන්නා පාකිස්තාන් ගුවන් සමාගමට. ඒ ගුවන් සමාගම අවුරුදු කිහිපයක් ඒ ලීස් එක තියාගෙන වෙට්ලිස් එක තියාගෙන ඊට පස්සේ නැවතත් අපිට ගුවන් යානය ලබා දුන්නා. නමුත් අවුරුද්දක පමණ බිලියන ගණනාවක් අපිට පාඩු වෙන්න ඒ මුදල් ලබා දුන්නේ නැහැ. ඒ හා සමානවම නැවතත් අර අපේ ගුවන් යානා තුනක් තුර්කි ගුවන් යානා සමාගමට ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් මේ පිළිබඳවත් සොයලා බලන්න කියලා අපි විශේෂයෙන්ම අපේ ඒ සඳහා කටයුතු කරන ඒ අදාළ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අපේ ගුවන් සේවාව තවටත් අපිට දියුණු කරගන්න හැකියාවක් තියෙනවා. නමුත් ඒ සඳහා මේ රජය ගෙන යන වැඩපිළිවෙල සාර්ථක නැහැ. ඒ පිළිබඳව තව තවත් සොයා බලා කටයුතු කරන්න කියලා අපි විශේෂයෙන්ම ඉල්ලීම කරමින් විශේෂයෙන් මේ සංශෝධනය පිළිබඳව අපි මේ සංශෝධනය පිළිබඳව අපේ සතුටත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් මම නිහඬනවා. බොහොමත් මිසු
බොහොම ස්තුතියි ඔනරබල් අශෝක් අබේසිංහ.
ස්තුතියි කාර්ක සභා සභාපති.
ஹனரபிள் வாசுதேவன் நாணயக்கார்
ரு சபாபத்துமணி சிவில் குவன் அதிகாரிய யர்த்தே மே அதுகேன சங்சோதனைய கன அப்பட்ட கீமட்டே தரம் விசேஷதையாக நே நமுத் மே டவுட்டிங் கேனேக தரவுக்கார රස්සාව මේ රටේ නොවිධිමත් ආර්ථිකයේ ඉතා බලවත් සාධකයක් බව ඔබතුමා දන්නවා. අපේ නීතිඥ වෘත්තියේ කටයුතු කරපු අය හැටියට මේ තරවකාරයෝ එක්තරා විදිහක කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් මේක මිනිස්සුන්ට කරදරයක් නොවන ආකාරයට සිදු කළ හැකි කටයුත්තක් හැටියට සංවිධානය කර හැකි නම්
අනාකර ෘදජ
ගරු මන්තුමා
ගෞර සභාපතිතුමනි මේ තරවකාරකම එයින් ප්‍රතිලාභ විඳින්නට පුළුවන් අයට පහසුවක් ඇතිවෙන ආකාරයට සංවිධානය කිරීමේ හැකියාව ගැනත් ඔබතුමා සලකා බැලිය යුතුයි කියලා මම හිතන්නේ. කියන්නේ බලපත්‍ර ලබා දීමක් ඔවුන්ට නිසියාකාර කොන්දේසි වලට යටත් සිදු කළ හැකි වෙනවා නම් ඒ ප්‍රයෝජනයක් තිබෙනවායි කියලා මම හිතනවා. දෙවෙනි කාරණේ මේ මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීම සමග පෞගේ ආණ්ඩුවේ තිබුණා සැලැස්මක් සෞදි අරාබි ගුවන් සේවාවත් එක්කලා එක්තරා විදිහකට මත්තල ගුවන් තොටුපළ ඔවුන්ගේ කේන්ද්‍රයක් කරගෙන මේ කලාපේ ඔවුන්ගේ ගුවන් ගමන් සේවාවන් විහිදුවීම ගැන අදහසක් තිබුණා. ඒ අනුව ඒ මගින් මත්තල ගුවන් තොටුපළට ගිය වියදම ඒ කරනකොටගෙන ලැබෙන ආදායමෙන් අපට ගෙවන්නේම කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවකුත් තිබුණා. නමුත් ඒ වැඩපිළිවෙල අතරදමල තියෙන මත්තල ගුවන් තොටුපළ විකුණා දැමීමේ අදහසත් එක්කයි. මේ අගමැතිතුමා නිතරම එතුමාගේ ආර්ථික වැඩ ස්ථලස්ම අනුව එතුමා කල්පනා කරන්නේ මේවා විකුණා දැමීම වයින් ආදායමක් ක්ෂණිකව ගැනීම. ඒ වෙනුවට ඔබතුමාවත් මේ ගුවන් තොටුපළවල් අපේ අයිතිය රැකගනිමේ ඒ ගුවන් තොටුපළවල් අපේ රටේ පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් යම් ගුවන් සේවා කර්මාන්තයේ ක කේන්ද්‍රයන් බවට අපේ රටේ ඒ ගුවන් මධ්‍යස්ථාන අපේ ගුවන් තොරතුරුවල් පත්කර ගැනීමට කටයුතු කර ගැනීමට තියෙන හැකියාව සලකා බලන්නේ විකුණා දැමීමේ හැකියාව බලනවට වඩා දැන් මත්තල ගුවන් තොරතුරුවල ජාත්‍යන්තර ගුවන් තොරතුරුවලක් හැටියට තියෙන වටිනාකම දැන් පේනවා කාරණා දෙකකින් මේ මෑතකදී හදිසියේ ඉතා ලොකුම ගුවන් යානය ලෝකයේ මත්තල ගුවන් තොරතුරුවල තමයි ගොඩ බෑම සිද්ධ වුණේ දැන් ඒ වැනි අවස්ථා අපිට සැලකීමට ගන්න වෙන්නේ මේ ෆ්ලයිඕවර් නැත්නම් ලංකාව ලංකාවේ ගුවන් පතය හරහා විශාල ගුවන් යාන ගමන් කරන්නට පටන් ගන්නේ මත්තල ගුවන් තොරතුරු ලැබුවට පස්සේ මොකද හදිසියේ ගොඩ බෑමකට අවශ්‍ය වුණොත් තැනක් ලංකාවේ තිබෙනවාය කියන විශ්වාසය උඩ තමයි ලංකාවට උඩින් මේ විශාල ගුවන් යාන දකුණු දිගේ ඉඳලා ඕස්ට්‍රේලියාව පැත්තේ ඉඳලා ගමන් කිරීමේදී මට ලැබී තිබෙන තොරතුරු අනුව ලංකාව හරහා ගමන් කිරීම ආරම්භ කරන්නේ හදිසියේකදී ඒ මහා ගුවන් යාන ගොඩබැස්වීමට තැනක් තිබෙනවාය කියන විශ්වාසය ඇතිවීමෙන් පසුයි. ඇත්තටම මම දන්නේ ඉලක්කම් වශයෙන් කොච්චර ආදායමක් මේ ලංකාවේ ෆ්ලයිඕවර් නැත්නම් ලංකාවේ ගුවන්පතය උඩින් ගමන් කිරීමට ලැබෙන ඓතිහාසිකම උඩ අපිට කොච්චර ආදායම් ලැබුණද කියලා එසේම කල්පනා කළා වැළුවොත් මත්තල ගුවන් තොටුපළ විශාල සාධකයක් වී තිබෙනවා මේ අපේ රටේ ගුවන් සේවා අපේ ගුවන් පතය ප්‍රයෝජනයට ගැනීමෙන් ලැබෙන ආදායමත් එක්ක. ඇත්තටම මේ අපිට අපේ ලංකාවේ පිහිටීම අනුව අපේ සංචාරක කර්මාන්තයේ දකුණු පළාතේ තිබෙන වර්ධනයත් එක්කලා සලකා බැලුවාම මත්තල ගුවන් තොටුපළට අයිති වෙන වැදගත් ස්ථානය මත්තල ගුවන් තොටුපළෙහි තියෙන වටිනාකම් අපි විශේෂඥයන්ගේ මතයක් අනුව නිගමනය කළ යුතුයි කියා මා හිතනවා. ඒ සඳහා අපි ඊට ගැලපෙන දැනුම ඇති පුද්ගලයන් පත් කළා අධ්‍යයනයක් කළා බලන්ට ඕන මත්තල ගුවන් තොරතුරුපළ පිළිබඳව තිබෙන්නා වූ ගුවන් ගමන් කර්මාන්තයේ වටිනාකම තක්සේරු කරා. මේ බහුභූතයෝ දේශපාලන බහුභූත කතා ද්වේෂයෙන් කීම උඩ හාමේ වීගබඩාවල් බවට අපේ ගුවන් තොටුපළවල් පත්කිරීමට මේ මෝඩ අගමැතිවරේ ක්‍රියාකිරීම නිසා මේ වැදගත්කම පිළිබඳව සාකච්ඡාව සම්පූර්ණයෙන්ම නැතිවී ගොස් තිබෙනු. ඉති ඒ නිසා අපිට මේ පිළිබඳව නැවත හිතා බලන්න අපේ නිමල් සිරිපාල ඇමැතිතුමාට අපි වගකීමක් තිබෙනවායි හැකියාවක් තිබෙනවායි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට මේ අපේ කොළඹ ගුවන් තොටුපළේ තියෙන ලාභදායිතාවය එන්න එන්න වැඩි වෙනවා. ඒක ඉතාමත්ම හොඳ ලක්ෂණයක්. අපිට සතුට කරුණක්. ඒ කළාම අපේ පහුගිය ආණ්ඩුව කාලේ අපේ වගකීම් දරු ඇමතිවරු එකඟත්වයකට ආව සේවකීන් එක්කලා අවුරුද්දුනකට වරක් ඔවුන්ගේ වැටුප් පිළිබඳව ප්‍රතිශෝධනයක් කිරීම සලකා බැලීම. අපේ කොට්නායක ගුවන් තොටුපළේ ආදායම වැඩිවීමත් එක්ක. දැන් ඒ අනුව ක්‍රියා නොකිරීම නිසා තමයි යම් සේවක අර්බුදයක් එතන මතු වුණේ. ඉතින් ඒ නිසා එදා ඒ අපේ ආණ්ඩුව කාලේ ඇතිකරගත්තු යහපත් අදහස ක්‍රියාත්මක කිරීම දිගටම නොකඩවා කිරීමෙන් අපිට මේ සේවක අර්බුද ඇතිවීම වළක්වා ගන්න පුළුවන් කියන එක මම පෙන්වා දෙන්න කැමතියි. ඊළඟට මේ ඉන්ධන මිල මේ වෙලාවේ සාකච්ඡාවට ගැවුණා ඔබතුමාගේ මේ සිවිල් ගුවන් සේවා ප්‍රශ්නයට සම්බන්ධයක් තිබෙන නිසා පමණක් නෙවෙයි ඊයේ මිල වැඩිවීම පිළිබඳ ප්‍රශ්නය මේ රටේ ප්‍රධානම ප්‍රවෘත්ති බවට පත්වීම නිසා. දැන් මේ ඉන්ධනවල මිල ගණන් ඔබතුමන්ලාගේම හිටපු ඇමතිවරයා කියන හැටියට මේ බදු වල යම් සාහනයක් ලැබෙනවා නම් මේ ආණ්ඩුවෙන් මේ මිල වැඩි කිරීම කරන්න උවමනාවෙන් නෑ කිය. මම තවත් ඒකට එකතු කරන්න කැමති බංකරින් වලින් නැව්වලට තෙල් සැපීම මගින් විදේශ මුදල් ඉපයීමක් අපි විශාල වශයෙන් කරා. මේ අපේ කනිජ තෙල් සංස්ථාව. කනිජ තෙල් සංස්ථාවට ඒකාධිකාරයක් තිබුණා ඒ දවස්වල නැව්වලට තෙල් සැපීම. දැන් ඒ ඒකාධිකාරය කඩා බිඳ දමලා කොම්පැනිකාරීන්ට නැව් තෙල් සැපීමේ කාර්යය පවරමින් වරායේ අක්කර 7ක පමණ ප්‍රමාණයක් කිසිම වටිනාකමක් ලබා ගන්න නැතුව ඒ කොම්පැනිකාරීන්ගේ ප්‍රයෝජනයට ලබා දෙන්නේ දුනා චන්ද්‍රිකා මැතිණියේ ඉන්න වෙලාවේ. දැන් අපිට මේ නැව් තෙල් සැපයුම ආපහු කනිජ තෙල් සංස්ථාවට ගන්න පුළුවන් නම් මේ ලිහිසි තෙල් කර්මාන්තේ කනිජ තෙල් සංස්ථාවට නිසගයෙන්ම තිබෙන අයිතිය ලිහිසි තෙල් කර්මාන්තේ අපි පාවිච්චි කරනවා නම් අද ඒවා අපි කොම්පැනිකාරීන්ට දීලා තියෙන. ඒ තමයි පහුගිය කාලයේ අපි අනුගමනය කරපු මේ රටේ වැරදි ප්‍රතිපත්තිය. මේ ලිහිසි තෙල් කර්මාන්තයත් නැව් තෙල් සැපයුමත් අතින් කනිජ තෙල් සංස්ථාවට ලබාගත හැකි ආදායම අපි ලබා ගන්නවා නම් මේ තෙල් මිල වැඩි කිරීමක් කරන්න උවමනාවෙන් නැහැ. ඊළඟට මම කැමති කියන්න ඒ කාලේ අපේ සිනමා මැතිණියගේ ආණ්ඩුව කාලේ අපේ ආණ්ඩුව කාලේ මේ රටේ තිබුණා මොබිල් ගෑස් කැල්ටෙක්ස් ෂෙල් කියන මේ විදේශ සමාගම් සතුව ලංකාවේ තෙල් බෙදාහැරීමේ කර්මාන්ත. කනිජ තෙල් සංස්ථාව පිහිටුවීමත් එක්කලා ඒ තෙල් බෙදාහැරීමේ කටයුත්ත මහ ලොකු ප්‍රාග්ධනයක ප්‍රශ්නයක් එන එකක් නෙමේ. තෙල් බෙදාහැරීමේ කාර්ය ඒ තරම් ලොකු විශාල තාක්ෂණික දැනුමක ප්‍රශ්නයකුත් නැහැ. ඒ නිසා ඒ කර්මාන්තේ ජනසතු කරා. ජනසතු කළා එය කනිජ තෙල් සංස්ථාව යටතේ ගත්තා තෙල් බෙදාහැරීම ලංකාවේ. ඒ මගින් ලොකු ආදායමක් ලැබුවා. දැන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ඉන්දියන් ඔයිල් සමාගමට තෙල් බෙදාහැරීමේ කොටසක් බාර කළා. එතකොට ලංකාවේ කනිජ තෙල් සංස්ථාවේ අයිතියත් මේ කොම්පැනි ක්‍රමයකට හරවලා ඉන්දියන් ඔයිල් කම්පැනියකට. මට ඉන්දියාව විරෝධයක් නෑ. මං කියන්නේ මේ ලංකාවේ අපිට තිබුණු ආදායම් මාර්ගයක් අපි කොම්පැනියකට දුන්නා. මේ අනුව ලංකා අපේ කනිජ තෙල් සංස්ථාවට තිබුණු ආදායම් අහිමි කරගත්තේ නැත්නම් අපට ඇත්තටම තෙල් මිල ඉහළ ගියත් තෙල් අපට සපයන්නට පුළුවන් සාධාරණ මිලකට ආණ්ඩුව යම් ආකාරයකට ඒ වියදම දරාගනිමි. ඒ වියදම දරාගන්න ආණ්ඩුවට පුළුවන් වෙන්නේ ආණ්ඩුව ආදායම් ලබනව නම් පමණයි. කනිජ තෙල් සංස්ථාවට ඒ තිබුණු ආදායම් අපි ආරක්ෂා කළා නම් තෙල් මිල වැඩි වෙන වෙලාවක වුණත් මහජනයාට බරක් නොවන ආකාරයට තෙල් මිල නියාමනය කිරීමට අපට පුළුවන්කමක් තිබුණා. ඒ සියලුම හැකියාවන් නැති වී යන ආකාරයට අපේ ආදායම් මාර්ග අපට අහිමි වෙන ආකාරයට කනිජ තෙල් සංස්ථාවේ ආදායම නැති වෙන ආකාරයට පහුගිය එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ක්‍රියා කිරීම නිසා අපට විශාල හානියක් වෙලා තිබෙනවා. අපට ඒ කාලයේ සිදු කරපු හානියෙන් ගැලවෙන්නට අපට තවත් පියවර කීපයක්ම ඉදිරියට ගන්නට වෙලා තිබෙනවා. ඒගැන අපට කල්පනා කරන්න වෙනවා අනාගතය සම්බන්ධයෙන් ක්‍රියා කරන විදියගැන්. මංගිවර කරන කැමති දෙදස් පාලුවේ වාර්තාව පමණයි තියෙන්නේ ගරු ඇමැත්තුමනි තාමත් අපේ පුස්තකාලේ. ශ්‍රී ලංකා සිවල් ගුවන් සේවා අධිකාරිය වාර්ෂික වාර්තාව 2015 පසුව වාර්තාවක් තවමත් අපේ පුස්තකාලයට ඇවිත් නැහැ. ඒ නිසා ඔබතුමා 2016 ගැන 2017 ගැන සිවිල් ගුවන් සේවා අධිකාරියේ දුන්නා වූ තොරතුරු අපට දැනගන්න විදියක් නැහැ. ඒ නිසා මට පෙන්වන්න තිබෙන්නේ යම් විගණකාධිපතිතුමාගේ නිරීක්ෂණ 2015 විය යුතුයි කියා එතුමා ඉදිරිපත් කරපු නිරීක්ෂණ ගණනාවක් තියෙනවා. නිරීක්ෂණ 4ක් තිබෙනවා. ඒ නිරීක්ෂණ 90 කටයුතු සිවිල් ගුවන් සේවා අධිකාරිය සිදු කර තිබෙනවාද කියන එක අපට දැනගන්නට තවමත් විදියක් නැහැ. මේ වාර්තා තවමත් ඇවිත් නැති නිසා මෙසේ කියමින් මගේ වචනෙමින් හමාරක.
බොහොමත්ම ස්තුතිමන්තුමා. ඊළඟට ගරු අරුන්ද්‍රික ප්‍රනන්දු මන්තුමා, ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි, විශේෂයෙන්ම අද සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ අධිකාරිය යටතේ සංශෝධන පනම් කිටුම්බට ඉදිරිපත් කරන අවස්ථාවේදී විශේෂයෙන්ම ගරු අමාත්‍යවරයාතුමාත් සභාගර්භයේ සිටින තැන මේ අමාත්‍යාංශය සහ මේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ අද ඇතිවෙලා තියෙන තත්ත්වයන් පිළිබඳව යම් කිසි පැහැදිලි කිරීමක් කිරීමේ අවශ්‍යතාවය පැනගලා තියෙනවා. එකක් තමයි අද වෙනකොට අපේ රටේ කවුරු මොනවා කිව්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මං හිතන්නේ දෙවනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිර්මාණය කරලා මේ රටේ ගුවන් නියමුවන් අවුරුදු ගණනාවක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ එයාගේ ප්‍රධාන අවශ්‍යතාවය වෙලා තිබිච්ච දෙවනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ මං හිතන්නේ නිර්මාණය කිරීමේ වැදගත්කම මං හිතන්නේ සමහරක් වෙලාවට අපි දැක්කා විපක්ෂයේ සමහර අයට නැත්තම් විපක්ෂයට ඒ වෙලාවේදී අපි ආණ්ඩුව කරන වෙලාවේදී විපක්ෂයට ඒක තේරුණේ නැතුණත් වටිනාකම පස්සේ ඒ අය ආණ්ඩු පක්ෂයට ආව වෙලාවේදීත් අපි දැක්කා වී වගේ දේවල් ගබඩා කරලා මත්තල ගුවන් තොටුපළ ඒකේ වටිනාකම තේරුම් ගන්නේ නැතුව වැඩ කරපු ආකාරයෙන්. නමුත් මම හිතනවා අද වෙනකොට වර්තමාන අමාත්‍යවරයා නිමල් සිරිපාලසිල්ලා මැතිතුමා සහ ඒ සියලු දෙනා ඒක තේරුම් අරගෙන තියෙනවයි කියලා. මොකද අද මේ ගුවන් නියමුවන් අපි එහෙම කතා කරන්නේ ගරු සභාපතිතුමනි, තමුන්වහන්සේත් මේ ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්, අවුරුදු ගණනාවක් තිස්සේ අමතර ඉන්ධන අරගෙන ගියා. ඉන්දියාව තමයි අපිට තියෙන ළඟම රට. ඉන්දියාවට ගොඩ බානකොට දවන්ත වියදමක් මොකක් හරි හදිසි අවශ්‍යතාවයක් වුණොත් අපිට දෙවැනි ගුවන් තොටුපළක් තිබ්බේ නැහැ. ඉන්දියාව තමයි අපිට තිබිච්ච ළඟම ගුවන් තොටුපළ. ඒක බානකොට ලොකු මුදලක් ගියා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මත්තල ගුවන් තොටුපළ අද දවන්ත වටිනාකමක් එකතු කරලා තිනවා මේ ගුවන් ක්ෂේත්‍රයට, විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවා සපයන්න. ඒ වගේම තමයි මේ රටේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න නම් අභ්‍යන්තර ගුවන් තොටුපළවල් මං හිතන්නේ විශාල වශයෙන් දියුණු කරන්නට ඕමනයි. රජයේ අවධානය සම්බන්ධයෙන් යොමු වෙන්නට ඕන. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අද මේ ඇති කරලා තියෙන සංශෝධන වල වටිනාකමක් තියෙනවා. ඒ වගේම තමයි තව තවත් මේ ගුවන් තොටුපළ ගත්තාම අද මං හිතන්නේ නැවත වතාවක් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන්න, එහෙම නැත්නම් ගුවන් තොටුපළ විධිමත් කරන්න. අද ගත්තාම සමහරක් වෙලාවට වෙළඳ පොලක් වගේ අපි ගුවන් ගමනක් යන්න හරි ගුවන් ගමනක් ගිහලා එන්න හරි යනකොට ගරු අමාත්‍යතුමනි මම හිතන්නේ දැවැන්ත විදියට මගින් අපහසුතාවයට පත් වෙනවා. විශේෂයෙන්ම ගත්තාම සමහරක් වෙලාවට අපේ මුලින්ම මගින් හමු වෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ අයට අඩු ගානේ සමහරක් වෙලාවට රටට අලුතෙන් එන මේ සංචාරක වේවා නැත්නම් මගින් වේවා ඒ අය එනකොට අඩුම ගානේ සුබ පතන්නේවත් නැහැ. ඊළඟට ගත්තාම අර දැන් තමන්ගේ බඩු ටික ගන්න ගියාම වුණත් විශාල තදබදයක් ඒවල මං හිතන්නේ අලුතෙන් ඒ දේවල් ප්‍රතිසංස්කරණය වෙන්න ඕන ඒ වගේ ගුවන් තොරතුරු විධිමත් වෙන්න ඕනයි කියලා අපි හිතන්නේ මං හිතන්නේ මේ පනතේ එකේ වටිනාකමක් තියෙනවා ඉතින් ඒක නිසා මම අපි ඒ ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වන අය හැටියට ඒ වගේම තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය අද කවුරු මොනවා කිව්වත් සමහරක් අය කියනවා එමිරේට්ස් ගුවන් සේවය ඉන්න කාලේ ඒක එමිරේට්ස් එකට තිබ්බනම් හොඳයි කියලා නමුත් අපි දන්නවා එමිරේට්ස් එක මොකද්ද කරේ වත්කම් විකුණ විකුණ තමන්ගේ ලාභය පෙන්වුවා අද අපි කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මං හිතන්නේ අපේ රටේ ඉන්න මේ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් දඩුම තියන අය එකතු කරගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය මං හිතන්නේ හරියාකාරව කරන්න පුළුවන් ඒකට රජයේ මැදිහත් වීම අවශ්‍යයි අද වෙනකන් වැලි අමුණ රිපෝට් එකේ තමුන්නාන්සලා ඒකට පත් කරපු මේ ආණ්ඩු වැලි අමුණ කියලා හදපු ඒ රිපෝට් එකේ තියෙන සමහර නිලධාරි තාමත් ඉදිරි ඉන්නවා දැන් ගත්තාම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මානව සම්පත් කළමනාකරු ප්‍රදීප් කැකුලාවල කියන කෙනා ඊළඟට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ CEO තමුන්නාන්සලාගේ චරිතරත්නත් මහත්තයාගේ සහෝදරයා මම හිතන්නේ දැවැන්ත විනාශයක් කරලා දෙනවා මේ ගුවන් සේවය ඉතින් ඒක නිසා මම හිතනවා දැන් අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් නම් පත් කරලා තියෙනවා මම හිතනවා අඩුම ගානේ මේ ආවත් අයින් කරලා මේ ගුවන් සේවය යථාවත් කරන්න වැඩ කටයුතු කරන්න ඕන අද ගරු සභාපතිතුමනි මේ දේවල් මෙහෙම කතා කරනකොට මම හිතන්නේ රටක් හැටියට ගත්තාම අපි ලැජ්ජා වෙනවා ඊයේ අපි දැක්කා මේ රටේ නැවත වතාවක් තෙල් මිල වැඩි කරනවා අද ඊයේ අපි දැක්කා ගරු සභාපතිතුමනි මේ දේවල් කරන්න දැන් මම අහගෙන ඊයේ මුදල් ලැබෙතුමා කියනවා ගරු සභාපතිතුමනි මේ තෙල් මිල වැඩි කරලා ගන්න මුදල් වලින් මේ සංවර්ධන කටයුතු දැන් මේ ගුවන් සේවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ග්‍රාමීය සංවර්ධනය වැඩියෙන්ම කිව්වේ ග්‍රාමීය සංවර්ධනය කරන්න මේ බිලියන 58ක මුදලක් ග්‍රාමීය සංවර්ධනය යොදවනවා කියලා ග්‍රාමීය සංවර්ධනය කරන්න ඉස්සලා පාරවල් හදන්න ඉස්සලා මිනිස්සුන්ට කන්න දෙන්න ඕන මේ රටේ මිනිස්සු පුදුම දුකක් විඳින්න ගරු සභාපතිතුමනි අද වෙනකොට මිනිස්සු වේලක් කාලා වේල් දෙකක් බඩගින්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා පුදුම අමාරුකමක් මිනිස්සුන්ගේ ජීවත් වෙන්න නැති වෙලා තියෙන්නේ අද මේ සාමාන්‍ය දුප්පත් ගොවි කම්කරු ධීවර ජනතාව නෙමෙයි ගරු සභාපතිතුමනි සාමාන්‍ය මධ්‍යම පාන්තික අන්තිම පහලට වැටලා තියෙනවා රජයේ සේවකයා පහලට වැටලා තියෙනවා Tamange දැන් මෙතන ප්‍රවාහන ඇමතුමා අද ඉන්නවා මෙතන මේ ප්‍රවාහන වලට යන වියදම ඊළඟට ගත්තාම මිනිස්සුන්ට පුදුම අමාරුවක් ඊළඟට තමයි බැංකු ගැන කතා කරද්දී ලැජ්ජා වෙන්න ඕන අපේ රටේ බැංකු පළවෙනිම 10 දෙනා අතර ඉන්නවා වැඩියෙන්ම සල්ලි හම්බ කරලා නැත්තම් බිස්නස් කරලා එහෙම නැත්තම් ආර්ථිකයේ ශක්තිමත්ම ආයතන හැටියට ගත්තාම අපේ රටේ තමයි බැංකු තියෙන ඉස්සරහින්ම ලෝකේ අනිත් රටවල බැංකු නැහැ බැංකු කියන්නේ සේවා සපයන තැන හැබැයි මෙහෙ ගත්තාම බැංකු කියන්නේ ලාභ උපයන සම්පූර්ණයම ජනතාව පිට නැත්තම් තමන්ගේ ගනුදෙනුකරුවන් පිට මර්ධනය ක්‍රියාත්මක කළා මම කියන්නේ මර්ධනය කියලා මේක හරියට නිකන් අර ඒගොල්ලන්ට බලපෑම් කරලා ලොකු ලාභ උපයාගෙන දවන්ත පිරිසක් එහෙම නැත්තම් සුළු පිරිසක් දවන්ත පිරිසක් අමාරු දාලා සුළු පිරිසක් පෝෂණය කරන ආයතන වලටපත් වෙලා තියෙනවා දැන් ගත්තාම ක්‍රිබ් එක ගත්තාම ඕනම කෙනෙක් අද මං හිතන්නේ ක්‍රිබ් එකේ වார்த்தාවක් ඇදවන්න ඕන පාර්ලිමේන්තුව අපි ක්‍රිබ් වார்த்தාවක් ගත්තොත් එම ක්‍රිබ් එකේ ඉන්නවා මං හිතන්නේ රටේ ජනතාවගේ විශාල පිරිසක් ඇයි සමහරක් කාලවලට ඒ ණය මුදලක් ගෙවා ගන්න බැරුව සමහරක් කාලවලට ණය මුදලකට අස්සම් කරලා අද ගත්තාම බැංකු ගත්තාම විශාල පොලියක් අද සාමාන්‍ය TOD එකක පොලිය ගත්තාම 127ක් 127ක් කොහොමද ව්‍යාපාරයක් කරගන්නේ ව්‍යාපාරයක් කරගන්න බෑ ඇත්තටම ව්‍යාපාරිකයෝ සම්පූර්ණයෙන් වැටිලා ව්‍යාපාරිකයෝ වැටෙනකොට තමන්ගේ සේවකයෝ වැටෙනවා රාම් සම්පූර්ණයෙන්ම රට වැටිලා තියෙන්නේ අපි දැක්කා ඊයේ ඉන්ධන මිල ගැන කතා කරපු කාන්තාවක් රූපහානිය කියනවා විපක්ෂයට ගහන්න ඕනයි කියලා ඇයි විපක්ෂයට ගහන්න ඕනලු මේ පාර්ලිමේන්තුව තුළ පොළු අරගෙන මේ ආණ්ඩු පක්ෂයේ කට්ටියව එලවන්නේ නැති හින්දා දැන් අපිට චෝදනාව ඇවිල්ලා තියෙන්නේ ඇයි අපි මේ ආණ්ඩු එලවන්න මේට වැඩි වැඩපිළිවෙලක් කරන්නේ නැති කියලා. ඒ කියන්නේ එච්චරට මිනිස්සුන්ට මේ ආණ්ඩු එපා වෙලා තියෙන්නේ. දැන් අපේ කාලේ ගරු සභාපතිතුමනි ගරු නිමල් සිරිමාල සිල්ලා මහත්මයා අපේ ආණ්ඩු හිටියා. අපි දන්නවා ලෝක වෙළඳ පොලේ එහෙම නැත්නම් ඒ තෙල් බැරලයක මිල ඉහළ යනකොට ඒ ඉහළ යන එකත් එක්කලා අපි වැඩි කරන්න සිද්ධ වුණා. සමහර කාලවලට ඒ දේවල් වලට අපි IMF එකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝක බැංකුවට මොන හරි අනිත් ආයතනයකට මේ රටවල් වලට බලපෑම් කරන ආයතනත් එක්කලා අපි යම් කිසි පාලනයක් එක්කලා මේ වැඩේ කළා. අද එහෙම නැහැ. අද තමුන්නාන්සේලා ගිහිල්ලා මිල සූත්‍රයක් ගත්තාම මේ ඒගොල්ලෝ කිව්වම මේ ඉන්ධන වලට මිල සූත්‍රයක් දාන්න ඕන. එහෙම නැත්නම් ඉන්ධන මේ විදියට වැඩි කරන්න ඕන. කිව්වම තමුන්නාන්සේලා මොකුත් කතාවක් නැහැ. තමුන්නාන්සේලා ආණ්ඩුවක් හැටියට කිසිම වැඩ පිළිවෙලක් නැහැ. තමුන්නාන්සේලා වැඩි කරනවා. අද වෙලා තින්නේ ඒකයි. අද ගත්තාම දැන් ඊයේ රෑ ඉඳලා ත්‍රිවිල් එක යන. අපි මේ කවුද මේ ත්‍රිවිල් එක යන්නේ? ත්‍රිවිල් එක යන්නේ අන්තිම දුප්පත් මිනිස්සු කරු සභාපතිතුමනි. අන්තිම දුප්පත් මිනිස්සු මේ ත්‍රිවිල් එක පාවිච්චි කරන්න ප්‍රමාණිය සඳහා. අද ඊයේ ඉඳලා ඒ ගාන ගාස්සු වැඩි වෙලා තියෙනවා. දැන් මොනවාද රජේ කියන්නේ? තමන් ඊය අහගෙන කියනවා භූමි තෙල් වල මිල වැඩි කරන්න එක හේතුවක් තමයිලු භූමි තෙල් ගහනවලු මේ ප්‍රයිවට් බස් වලට. භූමි තෙල් ප්‍රයිවට් බස් වලට ගැහුවත් ඒ ගහන්නේ මේ ගහගෙන යන්නේ මිනිස්සුන්ට අමාරු හින්දා. පෙට්‍රල් වාහන වලට නැතුව භූමි තෙල් ගහගෙන යන්නේ මිනිස්සුන්ට තියෙන ආසාවකට නෙමෙයි, තමන්ගේ වාහනේට සරිලන ඉන්ධන ගහන්නේ නැතුව තමන්ගේ වාහනේට ලාභදායක ඉන්ධන නැත්තම් භූමි තෙල් ගහන්නේ මිනිස්සු මේ ඒ තමන්ගේ වාහනේට ආදරේ නැතිකම නෙමෙයි, ඒ මිනිස්සුන්ට අමාරු හින්දා. දැන් අද ගත්තාම කියනවා ඒක නිසා තමයිලු භූමි තෙල් මිල වැඩි කරලා තියෙන්නේ. භූමි තෙල් මිල වැඩි කිරීම තුළින් ඊළඟට කියනවා සහන ආධාර දෙනවලු, දීවරින්ට දෙනවලු, සමෘද්ධි ලාභින්ට දෙනවලු. මෙතන ඉන්නවා අපේ සමෘද්ධි බාර හිටපු ඇමතුමා දැන් අද වෙනකොට සමෘද්ධි ලාභී කීයයිද ඉන්නේ භූමි තෙල් පාවිච්චි කරන. භූමි තෙල් පාවිච්චි කරන සමෘද්ධි ලාභී. හැබැයි අද මිනිස්සු තමන්ගේ දුප්පත් මිනිස්සු තමන්ගේ අනිකුත් ව්‍යාපාර කටයුතු නැත්නම් තමන් කරන එදිනෙදා කටයුතු සඳහා භූමි තෙල් පාවිච්චි කරනවා. සමෘද්ධි කණ්ඩායමට විතරක් සහන ආධාර දීම කියන එක මං හිතන්නේ ඉතාමත් අතලොස්සක්. ඒ සමෘද්ධියත් එක්කලා මේ භූමි තෙල් පාවිච්චි කරන්නේ. ඊළඟට දීවරේ ගත්තාම ගරු සභාපතිතුමනි, දීවරින්ට මේ භූමි තෙල් සහන ආධාරය ලැබුණට වැඩක් නැහැ. භූමි තෙල් සහන ආධාරය ගන්න දීවරින්ට ඒ සමහරකට ඒ පහසුකම් සලසලා නැහැ. සමහරක් වෙලාවට භූමි තෙල් තියෙන ෂෙඩ් තියෙන දීවර වරායවල් වල විතරයි. දැන් පුත්තලන් දිස්ත්‍රික්කේ ගත්තාම එකම දීවර වරායක්වත් නැහැ. දීවරේ කොහෙන් ගිහලා භූමි තෙල් ගන්නද? දීවරින්ට භූමි තෙල් අවශ්‍යයි. දීවරින්ට ඔය සහන කොහෙ කියන සහන ආධාරය පහසුවෙන් ගන්න බෑ. මෙහෙම බලද්දි අද බොරු තර්ක ගෙනල්ලා අද ඔය ඉන්ධන බිල වැඩි කරලා තියෙනවා. දැන් ඉන්ධන බිල වැඩි කිරීම තුළින් ඊළඟට ඇවිල්ලා කියන්නේ මොනවද? මුදල් ලැබදිවරයා මම දැක්ක ඒ රාජ්‍ය සේනාරත්න එහෙම ඇවිල්ලා කියනවා මේක ග්‍රාමීය සංවර්ධනයට බම්බු කතා කරනවා. මං හිතන්නේ මේ විදිහට නම් කියොත් සාප වෙනවා ගරු සභාපතිතුමනි මේව කරන අයට. මොකද මේ මිනිස්සු පුදුම දුකක ඉන්නේ.
ගරු අමාත්‍යතුමා මයික් එක සභාව එකකද?
ආයි ගරු සභාපතිතුමනි, අද දැන් මේ හැම ක්ෂේත්‍රයක්ම කඩාවැටීම ලක් වෙලා. ඉතින් මම හිතනවා ගරු ඇමතුමා අඩුම ගානේ මේ ගුවන් සේවා ක්ෂේත්‍රයවත් මං හිතන්නේ තමුන්නාන්සේට ශ්‍රී ලංකන් ගුවන් සේවය නැහැ. නමුත්
තමුන්නාන්සේට විනාඩි දෙකක් තියෙනවා.
ඔව් තමුන්නාන්සේට සිවිල් ගුවන් සේවා එක තියෙනවා. ඒකත් මම හිතන්නේ අද වෙනකොට ගුවන් නියමෝ විශාල වශයෙන් ගරු ඇමතුමනි මේ රට දාලා යනවා. ඇයි? දැන් ටැක්ස් එකක් ගහලා තියෙනවා. ඊළඟට ගත්තාම ගුවන් නියමුවන්ට දැන් අපි දන්නවා පුහුණු වෙච්ච ගුවන් සමහරක් වෙලාවට දෙමව්පියෝ ලොකු සල්ලියක් වියදම් කරලා තමන්ගේ දරුවන්ව ගුවන් නියමුවෙක් කරන්න අඩු ගානේ ගෙවල් දොරවල් උගස් තියලා එහෙම පුහුණු කරවනවා. හැබැයි මේ ක්ෂේත්‍රයේ දියුණු වෙන්නේ නැත්නම් ඒ ගුවන් නියමුවන්ට ඒ තැන නැති වෙනවා. ඒකෙන් තමයි මේ ක්ෂේත්‍රයේ අනිවාර්යයෙන්ම දියුණු වෙන්න ඕනේ. මේ වගේ ගත්තාම ගරු සභාපතිතුමනි හැම තැනක්ම කඩාන වැටිලා මං හිතන්නේ යහපාලන ආණ්ඩුව දැන් අවසාන හුස්ම ටික ගන්නෙ මේ. ඒක නිසා අඩුම ගානේ මේ වෙලාවෙවත් කල්පනා කරලා මේ ජනතාවගේ පැත්තෙන් නැත්තම් තමුන්නාන්සේලාට මම හිතන්නේ ඉතිහාසයේ ලොකු පාඩමක් මේ ආණ්ඩුවට උගන්වනවා ගරු සභාපතිතුමනි මේ රටේ ජනතාව. ඉතින් ඒක නිසා අපි කියන්නේ මේ ජනතාවගේ හිතඟි පරිදි වැඩ කරන්න, ජනතාවගේ පැත්තෙන් හිතලා වැඩ කරන්න. ජනතාවට පුදුම අමාරුකමක් තියෙන්නේ. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කතා කරන්නේ මුළු පාර්ලිමේන්තුවම බෝම්බයක් ගහලා විනාශ කරන්න ඕනයි කියලා Facebook වල තරුණ පිරිස දාන්නේ. තරුණ කැරල්ලක් ළඟ එනවා ගරු සභාපතිතුමනි. තරුණ කැරල්ලක්. ඊළඟට කණ්ඩ අඳින්න නැති මිනිස්සු වේ අර මම කිව්වේ දරිද්‍රතාවෙන් පෙළෙන මිනිස්සු හෙට අනිද්දා පාරට බහිනවා ගරු සභාපතිතුමනි. අපිටත් එක්කලා විපක්ෂයටත් අපි දැන් මේ බලපෑම ඇවිල්ලා තියෙනවා. මේ ආණ්ඩුව එලවන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා බබ හිතනවා මේ වෙලාවේදී විශේෂයෙන්ම කල්පනා කරන්න අර මම කිව්වාගේ එක පැත්තකින් බැංකු සම්පූර්ණයෙන්ම ජනතාවගේ බෙල්ල මිරිකලා සම්පූර්ණයම ණයක් ගත්තාම පුදුම විදියට පිට මිනිස්සු පිටිපස්සෙන් යන්නේ මිනිස්සු පිටිපස්සෙන් ගිහිල්ලා ඒ ණය ආය අය කරගන්න එහෙම නැත්නම් ණයක් කරගෙන ඒ ණය යථාවත් කරගන්න කිසිම විදියක් නැහැ සමහරක් කලර් ක්‍රිබ් එකට ගියාට පස්සෙත් වෙන බැංකුවකින් ගිහිල්ලා අනිත් බැංකුවට දාලා ණය ටික ඉවර කරගන්න විදියක් නැහැ මෙහෙම ගත්තාම මම හිතන්නේ ලොකු අවුලක මේ රට තියෙනවා ගරු සභාපති ලොකු අවුලක් නූල් බෝලයක් වගේ පැටලලා තියෙනවා මේ මොන
ක්ෂේත්‍රයකට අවසන් කරන
පොඩි පොඩි දේවල් කරත් වැඩක් නැහැ ඒක නිසා අපි කියනවා රජයක් හැටියට දැන්වත් කල්පනා කරන්න අද ගත්තාම පාර්ලිමේන්තු අවසාන එක විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විපක්ෂයේ කාර්යභාරය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිරපරාධය අද බලන්න සනත් නිශාන්ත මන්ත්‍රීතුමා මේ අර පොලිසියක ගිහිල්ලා අසංගලේ නැහැ කියලා දැන් අප දෙන්නේ නැහැ හරියට ලොකු මිනිමරුවක් කරා වගේ එහෙම නැත්නම් ලොකු චෝදනාවක් වගේ මම හිතන්නේ අධිකරණය මේ ඩටි ස්වාධීන වෙන්න ඕන අද මේ විපක්ෂයේ කාර්යභාරය කරන සනත් නිශාන්ත මන්ත්‍රීතුමාලා වගේ අය හිරගෙවල්වල දාලා ඉතින් මම හිතනවා මේට වැඩිය ආණ්ඩුව මේට වැඩිය ජනතාව ගැන කල්පනා කරන්න ඕන කියන කාරණාව කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා
බොහොමත්ම ස්තුතිමත්තුමා